Honorable Gant Karunathilaka, the floor is yours to second that motion proposed by, moved by Honorable Kabir Hashim.
Thank you, Deputy Speaker.
You have 11 minutes for that, Honorable Member. Order, please. I call upon Honorable MKM Aslam to, from the panel of chairs, to take the chair.
Garu Mantrituma Khatak.
Garu Sabhapatitumani, Pavatina Ayapat, Arthika Kalamanakaranisa, Matuiti Bena Gatalugana, Sakacha Krimata, Kabir Hashim Mantrituma Visin, Vipakshi Viniving Ginapu, Kaltabimi Ojanava, Mammy Avasta Vidistirakarno. Sabhapatitumani, Ape Rate. වර්තමාන තත්ත්වය ගැන කතා කරද්දී මට මතක් වෙන්නේ මීට වසර දෙකකට විතර පෙර මේ ආණ්ඩුව විශාල ජනවරමක් දීලා පත් කර ගන්නකොට වර්තමානයේ වෙනකොට තිබෙයි කියලා බලාපොරොත්තු වුණේ මොන වගේ රටක්ද කියන එක එක වචන දෙක තුනකින් කිව්වොත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එක මේ වෙනකොට තවත් සුරංගනා කතාවක් බවට ඉතිහාසයට එකතු වෙලා ඉවරයි. නමුත් සභාපතිතුමනි තමුන්නාන්සලා බාරගත්තේ 2,10,000 ලක්ෂයක් ජනතාවගේ ඉරණම. ඒ බව අමතක කරන්න එපා. භූදේශපාලනික වශයෙන් ගත්තත් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ගත්තත් ලෝක වෙනදාම පැත්තෙන් බැලුවත් ආර්ථිකයේ පැත්තෙන් බැලුවත් තමුන්නාන්සලට බාර දීලා තිබෙන්නේ ලෝකයේ වැදගත්ම මර්මස්ථානයක් බවත් අමතක කරන්න එපා. ඒ නිසා මේවත් රටවල්ද මේ මොන හුණ්ඩුද කියලා හැල්ලුවට ගන්න පුළුවන් කමක් නැති බව මම කියන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි සභාපතිතුමනි අර්බුදයක් එනකොට මම රැස්සවලාහක දෙයියෝ නෙමෙයි මට තෙල්ලින් ඇත්තේ නැහැ මම ගල්ලඟුරු පතල් හිමිකරුවෙක් නෙමෙයි මම ඩොලර් රච්චු ගහන්නේ නැහැ එහෙම කියලා කෙඳිරි ගන්නවත් වගකීම් වලින් පැනල යන්නවත් මේ ආණ්ඩුවට පුළුවන්කමක් නැති බවත් අපි මතක් කර දෙන්න ඕන සභාපතිතුමනි මම විශේෂයෙන්ම වර්තමානයේ ජනතාව මුහුණ දෙන අර්බුදකාරී වටපිටාව ගැන වටපිටාව තුල මම නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත රටේ සිටින රටට කිසිම බරක් නැති රටට විදේශ විනිමය ගෙනත් දෙන රටේ තේ නිෂ්පාදනයේ වැඩිම දායකත්වයක් සපේන ලක්ෂ 5ක් පමණ වූ අපේ රටේ කුඩා තේවතු හිමියන් මේ වෙනකොට මුහුණ දෙන අර්බුදය වගේම වසර 150කට වැඩි කීර්තිමත් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සමස්ත තේ කර්මාන්තයේම මුහුණ දී සිටින ඉතාමත්ම අවිනිශ්චිත තත්ත්වයේ පිළිබඳව යමක් ප්‍රකාශ කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. සභාපතිතුමනි ලක්ෂ 5ක් පමණ කුඩා තේ වෘත්තිමියන් ඉන්නකොට ඒකෙන් යැපෙන සංඛ්‍යාව බැලුවොත් අඩු තරමින් මිලියන 2ක් විතර ඉන්නවා. සමස්ත තේ කර්මාන්තයෙන් යැපෙන පිරිස බැලුවොත් ලක්ෂ 30කට වැඩි. මේක සුදුපටු සංඛ්‍යාවක් නෙවෙයි. තමුන්නාන්සලා බලයට එද්දී කුඩා තේවතු හිමියන්ට අමු තේ දළු කිලෝවකට රුපියල් 265ක ඉතාම හොඳ මිලක් ලැබුණා. නමුත් කියන්න කනගාටුයි අද මේ රජයේ බලයට පත් වෙලා මේ වෙනකොට කුඩා තේවතු හිමියෙකුට අමු තේ දළු කිලෝවකට ලැබෙන්නේ රුපියල් 200ක් වගේ ඉතාමත්ම අඩු මිලක්. මේක කිසි ලෙසකින්වත් වතු නඩත්තු කරන්න ඔවුන්ගේ ජීවන උපාය ගෙනියන්න ප්‍රමාණවත් මුදලක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි සභාපතිතුමනි කනගාටුවට කරුණ 265ට තිබිච්ච එක ආණ්ඩු වෙනකොට 200ට බැස්සෝ විතරක් නෙවෙයි මිල එදා තිබුණු තේපෝර මිල අද දෙකුණේකින් විතර අසීමිතව වැඩි කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඩොලරයට සාපේක්ෂව තේ දළු කිලෝවක මිල ඉහළ ගිහිල්ලත් නැහැ. ලෝකයේ පවතින යුදමය තත්ත්වයේ වගේම මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පුරෝකථනය කරලා තිබෙන ඉදිරි මාස කීපය තුළ ඇති වෙයි කියලා අනතුරු අඟවන මහා නියඟය නිසා අපේ තේ කර්මාන්තයේ ප්‍රවැත්මට ලොකු අභියෝගයක් ඉදිරියේ තියෙන බව අපිට පේන්න තිබෙනවා. ඒකට මූණ දෙන්න, එහෙම තත්ත්වයක් ඇති වුණොත් ඒකට මූණ දෙන්න රජයේ තිබෙන සූදානම ගැන තාමත් කිසිම ඉයක් අපිට නම් දකින්නේ නැහැ. පැවිලි කර්මාන්ත ඇමතිතුමා ඇවිල්ලා ඉන්නවා. එතුමා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ පිළිබඳව අවධානය යොමු කරලා ඉදිරි වැඩපිළිවෙලක් ගන්නවද කියන එක අපි දැනගන්න කැමැතියි. මේ වෙනකොට ඇමතිතුමනි, තේ වගාවේ මිනිස්සු ඈත් වෙන්න පටන් ගෙන. මිනිස්සු කල්පනා කරනවා තේ වවල ඇති වැඩේ මොකද්ද කියලා. අනාගතයේ කොහොම වෙයිද කියලා විකල්ප වගාවන් ගැන හිතන්න පටන් ගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, තේ කර්මාන්ත ශාලාව ඔබතුමාට මතක් කරන්න ඕන. අද වෙනකොට මේ අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට විදුලි බිල, ඉන්ධන බිල දරාගන්න බැරුව තේ කම්හල් රාශියක් මේ වෙනකොටත් වැහිලා තිබෙනවා. මේවයින් තමයි සභාපතිතුමනි තාමත් අපේ රටට ඇත්තටම ඩොලර් ලබා දෙන මාර්ග තමයි මේ තේ කර්මාන්තය වගේ දේවල්. මොකද පහුගිය කාලේ තමුන්නාන්සලා දේශපාලන වේදිකාවේ කිව්වා වගේ පිටරටවල ඉන්න සහෝදරවරු ඩොලර් වෙන එක පාටක් අපිට නම් පේන්නේ නැහැ. ඒ වගේම උගන්ඩාවෙන් ගේනවයි කියපු ඩොලර් ගෙනාපු ආරංචියකුත් අපිට නම් ලැබිලා නැහැ. මේ රජේ ආවට පස්සේ අලුතෙන් පෝලිමේ එනවයි කියපු විදේශ ආයෝජකයෝ ගෙනෙනවයි කියපු ඩොලර් ඇවිල්ලත් නැහැ. කොටින්ම කියනවා නම් දේශපාලන වේදිකාවල පොරොන්දු දුන්නු විදියට මානව ප්‍රාග්ධන වැඩි දියුණු කරලත් නැහැ, දියුණු කරනවයි කියපු යටිතල පහසුකම් දියුණු කරලත් නැහැ. රටේ කොහේ ගිහින් බැලුවත් ඇහැට පෙනෙන කිසිම මහ පරිමාණ සංවර්ධන ප්‍රියාපූර්තියක් අවුරුදු දෙකක් ගියාට පස්සේ දැක ගන්නත් නැහැ. බලයට ආපු දවසේ ඉඳලම විකටම කරලා තියෙන මොකද්ද කියලා බැලුවොත් ඕන කුඩා දරුවෙකුට තේරෙන දෙයක් තමයි රට ණයබරෙන් හිරකරන එකයි ජනතාව පිට අසීමිතව බදු පිට බදු පටවමින් මේ ආණ්ඩුව ආණ්ඩුවේ එකම ආර්ථික උපාය මාර්ගය වෙලා තියෙන්නේ බදු ගහන එකයි ණයබරෙන් හිරකරන එකයි කියන එක ඕන කෙනෙකුට තේරෙනවා. ඒ නිසායි අද ජනතාව කියන්න පටන් ගෙන තියෙන්නේ තමුන්නාසලා මැතිවරණදී පොරොන්දු වුණා අලුත් රටක් හදනවයි කියලා. දැන් මිනිස්සු කියන්නේ අලුත් රටක් නැතුවට කමක් නැහැ, දෙයියන්ගේ නාමෙන් තිබුණු විදියට රට අතුගාන ඉතුරු කරලා පලයල්ලා කියලා තමයි මිනිස්සු කියන්නේ. ගරු සභාපතිතුමනි, අපේ රටේ මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ලෝක ප්‍රවණතාවයන් නෙමෙයි. දැන් කබීර් හෂීම් මන්ත්‍රීතුමා ඒක ඉතාම කඩිමෙට පැහැදිලි කරලා දුන්නා. මේ රජයේ අකාර්යක්ෂම පාලනය නිසා මේ තත්ත්වය ඇති වෙච්ච බව. ලෝකයේ යුද්ධමය තත්ත්වයක් ඇති වෙන්න ඉස්සෙල්ලා තමයි මේවා ආරම්භ වුණේ. ඒකට හේතුව තමයි රජයේ අකාර්යක්ෂම පාලනය. ඒ වගේම අත්දැකීම් නැතිකම, නොදන්න දේ දන්න කෙනෙකුගෙන් අහලා ඉගෙන ගන්න අකමැති උද්දච්චකම. එනිසා අපි රජයට මතක් කර දෙන්න කැමතියි, මේ වගේ අර්බුදකාරී අවස්ථාවක රටක් පාලනය කරන්න නම් පන්ති පහේ දැනුමෙන් බැරි බව. ඒ පන්ති පහේ දැනුම හොඳයි කැලේ දේශපාලනය කරන්න නම්, කරුවලේ දේශපාලනය කරන්න නම් ඒක හොඳයි.
විනාඩි දෙකක කාලයක් තිබෙනවා.
හොඳයි. එම නිසා ගරු සභාපතිතුමනි, අද වෙනකොට මේ රටේ ඇති වෙලා තියෙන මේ තත්ත්වය ගැන අපි කවුරුත් අවධානය යොමු කළ යුතුම තිබෙනවා. අද බලන්න කවුරුවත් සතුටින්ද ඉන්නේ කියලා වීගොවින්ගේ ප්‍රශ්න බලන්න. ඔවුන්ගේ නිෂ්පාදන වලට හරි මිලක් ලැබෙනවද, ස්ථාවර මිල ලැබෙනවද, පෝර ටික වෙලාවට ලැබෙනවද? ඒ වගේම ධීවරයෝ දිහා බැලුවොත් මෙතුමගේ කතාවේදී කියයි ප්‍රශ්න ගණනාවකට මූණ දීලා ඉන්නවා. කම්කරුවා ගත්තත්, රාජ්‍ය සේවකයා ගත්තත්, පුජ්‍යලිකාංශයේ සේවකයෝ ගත්තත්, ඒ විතරක් නෙමෙයි විශ්‍රාමිකයෝ දිහා බලන්න. අද විශ්‍රාමිකින්ට ලැබෙන සොච්චමෙන් මේ ජීවන බරත් එක්ක බෙහෙත් ටික ගත්තොත් කෑම ගන්න බෑ, කෑම ගත්තොත් බෙහෙත් ගන්න බෑ, මේ දෙකම නොගත්තොත් ජීවත් වෙන්න බෑ. වන්දනාවක් යන්න, පිනක් දහමක් කරගන්න, ඥාතීන්ට දරුවන්ට යුතුකම් ඉටු කරන්න බරපතල ගැටලු ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මෙහෙම ගියොත් සභාපතිතුමනි, තමුන්නාන්සලා බලය ගන්නකොට නම් කිව්වේ ජීවන වියදම අඩු කරන හැටි තමයි කතන්දර කිව්වේ. ආකර්ෂණීය විදියට කිව්වා බදු වැට් බදු අඩු කරන විදිය. තෙල් මිල අඩු කරන හැටි කිව්වා. වරායට ගොඩ බානකොට මිල ගණන් එක්ක කොමිස් ගහන ඒවා අඩු කරලා ජනතාවට තෙල් මිල අඩු කරන හැටි කතන්දර කිව්වා. ලයිට් බිල අඩු කරන හැටි මවල පෙන්නුවා. නමුත් නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පළවකුත් නැතුව ලස්සන කතන්දර විතරක් අහපු අවුරුදු කීපයක් බවට තමයි අන්තිමට තමුන්නාසට මේ ආණ්ඩුව බාර දෙන්නේ. ඒ නිසා මම ඔබතුමා මගේ කාලය අවසන් කියන නිසා දුප්පත් ගණයට වැටෙන පිරිස දවසින් දවස වැඩි වෙනවා. කබීර් රෂීම් මැතිතුමා යෝජනා ඉදිරිපත් කරනකොට ඒ ගැන සඳහන් කරා. තමුන්නාසල එනකොට 292කට තියුණු ඩොලර් එක අද 300 ගානකට නැගපු හැටි ගැන එතුමා කිව්වා. ඉතින් මේ අර්බුදය සුළුපටු එකක් නෙමෙයි. මේ ජනතාවගේ ප්‍රශ්න ගැන මීට වඩා ආණ්ඩුවේ අවධානය යොමු කරන හැටියට ඉල්ලා හිටිමින් වර්තමාන තත්ත්වය පිළිබඳව කල්පැපීමේ යෝජනාවක් ඉදිරිපත් කරන වෙලාවේ ස්ථිර කරමින් විශේෂයෙන්ම මා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ කුඩා තේවතීමියන්ගේ ප්‍රශ්න ඇතුළු අනිකුත් ජනකොටස්වල ප්‍රශ්න පිළිබඳව වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්නට ඉඩ ලබා දීම ගැන ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි.